সাংবর সূত্রে করানি মহানিনী তোপর সাংবরিয়াত অসাংবরিয়াত দেশ না করানি এ আশা মহানিনী কেসে না মাসাঙ্গর বেদয়া মহানিনী ইটু কামনিয়ু মনবাডেন প্রিসো ভাবে আছে কামেঞ্জু এলুম কাটু তো অশ্বিনী দাতিও তো রূপ আছে এদি মহানতে মে পাতান গুণ কিয়ান গ্যারি সিটি না মহানিনী মহানুষে কুশল দাহামি বিরি මේ පරිහානිය භාගතුන් වහන්සේ විසින් වදාරන ලදයි මේ දකි. ඒ කියන්නේ මෙතන පෙන්නනවා ඇහෙන් රූප බලලා අභිනන්දති අභිවදති අජෝ සහායතිත්‍යති කියලා ගන්නවනම් එනම් පරිහානිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ විදිහට පෙන්නනවා සෝත විඥානී දතියුත් සබ්ද ගාන විඥානී දතියුත් ගන්ධ ජීවා විඥානී දතියුත් රස කාය විඥානී දතියුත් ස්පර්ශ මාන්නී ඉතු කමනීය මඩවන් ප්‍රිය දෑව් කාමයන් ඇලුම් කටයුතු මනෝ විඥානී දතුත් ධර්මයන් නැත. ඉතින් මහානති මේ පතාන ගුණ කියාන ගැලී සිටීම මහන්නේ මහන විසින් කුසල් දාම පිළිහෙ මේ පරිහානියයි භාගතුන් වහන්සේ විසින් වදාළ ලද මේ දතු මහන්නේ මෙසේ අසංවර වේ කියලා කියන. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන් යමක් දැකලා දැනගෙන ඒකෙවන් අපි අභිනන්දනා කරනවා නම් අභිවදති ආජෝ සායතිත්‍ති කියලා ගන්නවා නම් එනම් අසංවරය. මාන්නි කෙසේ නම් සංවර වේදයක්. මාන්නි ඊට කමනීය මඩවඩල ප්‍රිය දෑව කාමයන් යුත් ඇලුම් කටු ඇස්වෙනි දතු රූපයද. මහානති මේ නොපතාන ගුණ නොකියා ගැලී නොසිටින මාන්නි මානු විසින් කුසල් දාමි නොපෙරි. මේ අපරිහානිය භාගතුන් වහන්සේ විසින් බදා. මේ දතු මේ විදිහට පෙන්වන සෝත විඥානීන් දතියු සද්ද ගාන විඥානීන් දතියු ගන්ධ විවා විඥානීන් දතියු රස කාය විඥානීන් දතියු ස්පර්ශ මාන ඉටුපමණී මනවඩන ප්‍රිය දෑව කාමයන් දැලු කටු මනෝ විඥානීන් දතියු ධර්මය නැත. මේ මහා තෙමේ නොපතාන ගුණ නොකියා ගැලී නොසිටින මාන්නේ මහා මොසේ කුසල් දාමි නොපිරි. මේ අපරිහානියයි බාගතු වහන්සේ විසින් පදාරණ ලදී. අපි අභිනන්දනා කරනවා නම් අපි අභිනන්දති අභිවදති ආජෝසායදිති කියලා ගන්නවා නම් අපි අසංගර වෙනවායි කියලා අපි නාභිනන්දති නාභවදති නාජෝසායදිති කියලා ගන්නවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන් එතෙන්දී අපි සංගර වෙනවා කියලා වෙනවා. ඉතින් අපි මේ ධර්මයේ තේරුම් ගන්න අපි මුලින්ම මේ ඩයග්‍රම්ස් වලට යමු. මේකේ මේ පළවෙනිම අපි අපනිත් වහන්සේ රාතන් වහන්සේට තාය බල කරන මේ ධර්ම ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ ස්ලයිඩ් එක ඔබ කලින් දැක්කා භව ආශ්‍රවේ ලක්ෂණයක් එක්ක තියෙන ඩයග්‍රෑම් එක. ඉතින් මේක පෙන්වන්නේ අපි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන එක රාතන් වහන්සේ පෙන්වනවා. අපි කෑලි තුනකට ගන්න පළවෙනි එකට අපි ගන්නවා රූපය අභිනන්දති වේදනාව අභිවදති. ඊළඟට අපි ඇහෙන් අපි හදනවා සලායතනයක් කියන එක. ඒ කියන්නේ මෙන්ටල් ලයි කියන එක සලායතනිය කියන එක. එතන චේතනාව තියෙන තැනයි හදන්නේ. ඒක අජෝසාය තිට්ඨි. කොහොමද අපි ගලේ රූපේ අභිනන්දති වේදනාව අභිවදති චේතනාව අජෝසාය තිට්ඨි කියලා ගන්න. සතුට සොයන ප්‍රකාශ කරන පිළිඅරගෙන තබාගෙන. එතකොට ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් ආපහු අපිට එනවා අර අපි ඉස්සෙල්ලා ගත්තේ රූපය අභිනන්දති වේදනාව අභිවදති චේතනාව අජෝසාය තිට්ඨති කියලා. අන්න එහෙම ධර්මයක් ආපහු අපිට පේනවා. කොහොමද? සංඥා අභිනන්දති චේතනා අභිවදති විඥානි අජෝසාය තිට්ඨති. මොකද මේ අහංකාරයත් එක්ක ඒ වගේ කාරණා තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. සංඥා චේතනා විඥාන කියලා. එතකොට එතන ගත්තාම හරියට නිකන් පාලමක් හැදුවා වගේ නේද? එහෙම නැත්නම් අර වඩු බවසුන් නැහැ. ලී කෑලි දෙකක් දිග මදි වුණාම දෙක මූට් කරන්නේ කෑල්ලක් කපලා අනිත් එකත් එක්ක තියලා නේද? ආන් මේ වාගේ පේනවද මෙතන බෝක්කු එක බෝක්කුවක් තියෙනවා. අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති ආභව බෝක්කු වාගේ අභිනන්දති අභිවදති අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. මෙන්න මේ කාරණා ඒක සම්බන්ධයලා තියෙනවා. කෑලි දෙකකින් බ්‍රිජ් එක වාගේ හදලා නේද? එතකොට ඊළඟට මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ට පුරුදුයි. මේකේ අපි ඉගෙනගෙන තියෙනවා මේ සංඥාවෙන් මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථයට යන්නව ස්ටික් 1 කියලා අපි පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ටික් 1 එකෙන් කියවෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මෙතන මේ ditthi ආශ්‍රය ලක්ෂණය තමයි ඉස්සෙල්ලා බලන්නේ. ditthi ආශ්‍රය ලක්ෂණය පෙන්නනවා පරාමාසයේද අභිනිවේෂයේද කියන එක ditthi ආශ්‍රවේ ලක්ෂණයයි කියලා කියනවා. පරාමාසය කියලා කියන්නේ misapprehension නේද? වරදවා වටහා ගැනීම කියන එක. ඊළඟට ඒකේ තියෙනවා මේ සංස්කාර වලට ඇලෙන. එනස අභිනිවේෂයේ කියන එක තියෙනවා. ඒක තමයි ඒ ditthi ආශ්‍රවේ ලක්ෂණය කියන එක. එතකොට මෙතන මේ පෙන්නන්නේ සංඥාවේ ඉඳන් පරාමාසයට බහින ස්ටික් එක, ඒ කියන්නේ සීලබ්බත උපාදානියේ ප්‍රතිඵලයට ඇලීම කියන එක තමයි මෙන්න මේකෙන් දක්වන්නේ. සංඥාවෙන් ඉඳන් මෙතෙන්ට ගියා කියන්නේ සීලබ්බත උපාදානියේ ප්‍රතිඵලයට ඇලීම. ඊළඟට මෙතන පෙන්නන්නේ මේ ස්ටික් 2 කියලා දාලා තියෙන්නේ වේදනාවයි චේතනාවයි සම්බන්ධ කරලා මෙතන තියෙන ස්ටික් එක. ඒක පෙන්නන්නේ වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයක් තියෙනවද? අන්නේ සිස්ස චිත්ත සංස්කාරවලට ඇලෙන අභිනිවේෂය කියන එක. දොර් සීලබ්බතු වාදානේ ප්‍රතිඵලයට ඇල්ල තමයි අපි පරාමාස වෙන්නේ. චිත්ත සංස්කාරවලට එහෙම ඇවිල්ලා අපි අභිනිවේෂ වෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ ඩයග්‍රෑම් එකේ සම්බන්ධතාවය ඔයගොල්ලන්ට මතක ඇති අපි භාවිතා කරලා තියෙනවා. අර කබඩ් එක ගහලා වගේ කියලා අපි පැහැදිලි කරලා තියෙන දොරබොල් හැදිච්ච එක නේද? එතකොට දැන් ඊළඟට අපි හතරවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නවා මෙන්න මෙහෙම ධර්මයක්. බලන්න මෙතන තියෙනවා ධම්ම මච්චරිය කියන එක. වේදනාවයි චේතනාවයි අතර ධම්ම මච්චරිය කියන එක තියෙනවා. එතකොට මගේ යම්කිසි සංඥාවක් කියනවාද? ඒ සංඥාව මෙන්න මේ ධම්ම මච්චරිය තියෙන ලයින් එක හරහා පරාවර්තනය වුණොත් මං එනවා පරාමාසයට. එකෙන් දෙක කියන එකට ආවා. දැන් අන්නේ මුළු එකම මේ ජරාවේ ඉඳන් විඥාණි දක්වා තිබෙන රේඛාව හරහා පරාවර්තනය වුණොතින් අපි එනවා මෙන්න මෙතන මේ චියුම කියලා කියන්නේ 3. 1යි 2යි මුළු එකම පරාවර්තනය වුණාම අපි එනවා මෙතන මේ චියුම කියන එකට එනවා. එතකොට ඒ කියන්නේ මේ මරණය කියන එක දැන් මෙතන තියෙන්නේ නේද? එතකොට අපිට මෙන්න මෙහෙම ධර්මයක් පේනවා. මෙතනදී මරණය වුණායින් පස්සේ අපිට තියෙන පරිදේය. ඒ කියන්නේ මේ චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර මරණහම අපි අඬා වැළපෙනවා කියන එක තියෙනවා. එතකොට 1 2 3 4 කියන දක්වා අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේකේ හරි ලස්සන දෙයක් පේනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ශෝකය කියන එක. ශෝකය කියන එක ගත්තාම ඒ කියන්නේ දෝමනස්ස සහගත සංඥාවෙන් පදපු සංස්කාරයක තියෙන්නේ ශෝක කර්ම ස්වභාවය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි සංඥාව අභිනන්දනා කරනවා නම් ඒ අපි වේදනාව සඳහාදන චිත්ත සංස්කාර මැරෙනකොට අපි දුක් වෙනවා. සංඥාව අභිනන්දනා කළොත් මේ විදිහට ඔයගලන්ට පේන මේක පරාවර්තනය කරලා මෙතන සංස්කාරයක් මෙතන හැදිලා තියෙන්නේ. ඒක මලයින් පස්සේ අපි දුක් වෙනවා, ශෝක කරනවා. ඒ කියන්නේ අතීතේ. ඊළඟට දැන් මේ මොහොතේදී අපි මොකද කියන්නේ? අපි කියනවා මගේ වේදනාව මලා මට මේක නැවත ඕනී කියලා කියනවා. එහෙමනම් ප්‍රසන්ට් මොමන්ට් එකේදී වේදනාව නැවත ඕනී කියලා කියනවා. ඉතින් ඕක හැදුවාම මොකද වෙන්නේ? ආපහු මැරෙනවා නේද? අනාගතයේ අපි ඕක හදනවා. හැදුවාම ආපහු මැරෙනවා. එතකොට මේක නැති වෙන්නේ කියලා අපි ශෝක කරනවා. නැති වුණා කියලා අපි ශෝක කරනවා. ඉතින් අපි ශෝක කරගෙන ඉන්නවා කියන එක තමයි ඕකේ තියෙන්නේ. එතකොට දැන් අපි යම් කිසි දෙයක් කොහොම හැදුවාම ඕක මැරිලා වැටෙනවා. ඒ කියන්නේ හරියට ෆිට් වෙලා නැහැ නේද? බඩු බාසුන් නැහැ, ලී කෑලියකට අමුණලා හැදුවට මේක කඩාගෙන වැටෙනවා කියන්නේ ෆිට් වෙලා නැහැ හරියට. මේක හරියට ඒ කියන්නේ මේ චිත්ත සංස්කාරي හදපු එක බෙස් ෆිට් එකද කියලා. Tamanට හදන්න පුළුවන් යම් කිසි අගයන් භාවිතා කරලා යම මේක බෙස්ට් එකද හදලා තියෙන්නේ කියලා ඒ විඥානීය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේක හරියට නිකන් අර පාලමක් දිගේ මේ ඇවිල්ලා එක මිනිස්සු පාලම පරීක්ෂා කරලා කියනවා අපේ පාලම හරියට හදලා නැහැ කියලා. ඒ කියන්නේ ගෲප්ස් දෙකකින් මේක කළේ. එක ගෲප් එකක් කොහොම පාලමක් හැදුවා. තව ගෲප් එකක් තව පාලමක් හැදුවා. දැන් එක ගෲප් එකක හිතන් කියනවා අපි හදපු පාලම නම් හොඳට නැහැ කියලා. ඒගොල්ලෝ අර පාලම උඩින් ගිහිල්ලාම නේද ඒක බලන්නේ. පාලම උඩින් ගිහිල්ලා පාලම යට බලන ගමන් තමයි ඒගොල්ලෝ කියන්නේ මේ පාලම කිව්වේ මොකද? මේ විඥානේ නේද? අපි සකස් කළා කොහොමද සකස් කළේ? අභිනන්දති අභිවදති අජෝසායතිති කියලා එකයි ආපෝ අභිනන්දති අභිවදති අජෝසායතිති කියලා අපි ගත්තා නේද? අර කෑලි දෙකක් අපි ඉස්සෙල්ලා පෙන්නේ මාටුගොල්ල අදුවා කියන එක. එතකොට මේක නිසා මේගොල්ලන්ගේ වැළපීම කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් මෙතන ආපව කාරණා තුනක් A B C කියලා ලියලා තිනවා. මොකද ලියලා තියෙන්නේ? A කියලා කියන්නේ මේ මරණයේ තියෙන තැන, උතන චිත්ත සංස්කාරයන් කියන ඒවා අපි ලියලා තියෙනවා. ඊළඟට B කියලා කියන්නේ මෝහය කියන එක. එතකොට C කියන කියන්නේ පරිදේවය කියන එක. දැන් එහෙමනම් අපි ආපව කතාවක් එනවා. ඒ කියන්නේ චිත්ත සංස්කාරයේ කියන එක අපි අභිනන්දනා කරමු. ඊළඟට ගත්තාම මෝහය කියන එක අපි අභිවදති. මෝහය අභිවදති. අහෝ සුඛයක් කියලා අපි පිළිගන්නවා. මොකද පිළිගන්නේ? මෝහය. පරිදේවය කියන එක අජෝසායතිත්තේ. හඬා වැළපීම කියන එක අපි අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ ස්ලයිඩ් එකේ ඕගලන්ට ගන්න තියෙන්නේ මෙන්න මේ ABC කියලා තුනක් මෙහෙම පරාවර්තනය වෙලා ඇවිල්ලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන අභිනන්දති අභිවදති අජෝසායතිත්ති කියලා ගන්නවා. දැන් ඊළඟ ස්ලයිඩ් එක බලුවොත් පස්සේ ස්ලයිඩ් එක මේකෙ පෙන්නනවා අපි අර දෙවිනියට ගත්තනේ අභිනන්දති අභිවදති අජෝසායතිත්ති කියලා. මොකක්ද අපි ගත්තේ? අපි ගොව සංඥා අභිනන්දති චේතනා අභිවදති විඥානේ අජෝසාය තිට්ඨති කියලා කියනවා. ආපහු පල්ලෙහෙන් කාරණාවන් තුනක් තියෙනවා. A B C කියලා නේද? දැන් බලන්න ලෝක අතර සම්බන්ධතාවය. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා අපි සංඥාව අභිනන්දනා කරනවා නම් ඒකෙන් හදන චිත්ත සංස්කාරයේ මැරිලා වැටෙනකොට අපිට බොහොම දුකයි, ශෝක කරනවා කියන එක අපිට ඇති වෙනවා කියලා නේද? එතකොට එහෙනම් ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මේ දෙක අතර සම්බන්ධතාවය බලමු. ඉතින් ඕක ඇත්තම කියනවා නම් මේ පළවෙනි භාවනාව ඕගොල්ලන්ගේ. හතරවෙනි ස්ලයිඩ් එකයි පස්වෙනි ස්ලයිඩ් එකයි එක මේ ඩයග්‍රෑම් එකේම ලියාගන්න. මේක තමයි පළවෙනි භාවනාව කියලා. 4යි 5යි. ස්ලයිඩ් එක 4යි 5යි තමයි භාවනා 1 වෙන්නේ. මොකද්ද මේ පෙන්නන්නේ? මේ දෙක අතර සම්බන්ධතාවය. බලන්න මම සංඥාව අභිනන්දනා කරනවා නම් එහෙමනම් මෙන්න මේ A කියන පොයින්ට් එක තමයි මම අභිනන්දනා කරන්නේ. මොනවද? චිත්ත සංස්කාර අභිනන්දනා කරමු. ඇයි ඒක පරාවර්තනය වෙලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක බලන්න. මං චේතනාව අභිවදති නම්, චේතනාව අභිවදති නම් මං මෝහය කියන එක අභිවදති. කොහොමද ඒක වෙන්නේ? අන්න ඒකට නම් ඕගොල්ලන්ට අර තයෝ ධම්ම සූත්‍රයේ ඒ ධර්මීය කියන එක කල්පනා කරන්න. මතකද තයෝදම සූත්‍රයේ තියෙනවා මේ 2.1. ඒ කියන්නේ අත්තා. අත්තා කියලා ගත්තනම් එතනින් ඕගොල්ලෝ එනවා මෙතන 1.3 අවිද්‍යා ආශ්‍රය මොහේ. ඒක වෙන්නේ තයෝදම සූත්‍රයේ තමයි ඒක සම්බන්ධතාවය කියන එක තියෙන්නේ. එතකොට එහෙමනම් චේතනාව අභිවදති නම් මොහේමම අභිවදති. අවසුකයක් කියලා පිළිගන්න මොඩකම නේද මොහේ කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ විඥාණය අජෝසායතිත්තති. විඥාණී අල්ලගෙන ඉන්නවා නම් එහෙනම් මොකක්ද අපි අල්ලගෙන ඉන්නේ? පරිදේවේ. පරිදේවේ විඥානාහාර පාර ගිහිල්ලානේ අපිට පරිදේවේ ඇති වෙන්නේ නේද? එහෙමනම් ඒක තමයි අපි අජෝසාය තිට්ඨති කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද අපි අල්ලගෙන ඉන්නේ? විඥානේ ප්‍රතිපදය නේද? ඒ කියන්නේ වැළපීම. වැළපීම කියන්නේ අපි අඬ අඬා ඉන්නවා. ඒක අතහරින්නේ නැත්නම් මොකද වෙන්නේ? වැළපී වැළපී මයිතින් හරි ලස්සනයි ඒක. හරි සරලයි භාවනා. උඩ කාරණා තුන පල්ලෙහා කාරණා තුනට සම්බන්ධ කරනවා. කොහොමද ආවේ? පළවෙනි එකේදී පරාවර්තනය වෙලා අභිනන්දති කියලා ගත්තනම් එහෙනම් ඒක පරාවර්තනය කරලා හැදෙන්නා වූ චිත්ත සංස්කාරය අභිනන්දති. චේතනාව අභිවදති නම් අන්න තයෝධම්ම සූත්‍රයේ අර්ථය මතක තියෙන්න ඕනේ. අත්තා කියලා ගත්තාම අපිට මෝහය කියන එක ඇති වෙනවා. එහෙමනම් මෝහය අභිවදති. එතකොට ඊළඟට විඥානාහාර පාර ඕගොල්ලෝ ගන්නවා. ඒ පාරේ තමයි පරිදේවී කියන එක තියෙන්නේ. මේක අජෝසාය තිට්ඨති නම් එහෙනම් අඬා වැළපෙනවා කියන එක අජෝසාය තිට්ඨති. හොඳම තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. බොහොම සරලයි නේද? අපි අඬා අඬා තේරුම් ගත්තා නම් තේරෙනවා අපි අඬා අඬා ඉන්නවා කියන එක තමයි තියෙන්නේ. එහෙනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. හයවැනි සයිඩ් එකේ පෙන්වන්නේ මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක මම පරීක්ෂා කරලා බලනවා. ඉතින් ওই ද්වේෂය ඇති වෙන්න නම් ඕගොල්ලෝ දන්න ওই සම්මා වාචා ඩයග්‍රෑම් එකට හැටියට ඒක පෙන්නනවා යම් කිසි පුද්ගලයෙකුට අභිජ්ජා තියෙනවා, ව්‍යාපාදයේ තියෙනවා, මිච්ඡාදික්තිය තියෙනකොට ඒ පුද්ගලයා රෝගී කියලා දැනගත්තාම ඒ පුද්ගලයාට ද්වේෂය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මේ කතාවේදී මම තේරුම් ගත්තා මේ ද්වේෂය කියන එක ඇති වෙන්න නම් එහෙමනම් මට ඒ තීන මිද්දිය මම රෝගී කියලා දැනගන්නවා කියන්නේ තීන මිද්ද ස්වභාවයෙන් වට අටක් ගිහිල්ලා අපි දැන් ටිකකට ඉස්සලා බොජ්ජංගේ බැලුවානේ වට අටක් ගහපු ගමන් තමයි රෝගී බවට පත් වෙනවා. එහෙමනම් මට තීන මිද්දිය ඇති වෙන්න නම් මං ව්‍යාපාදයෙන් පස්සේ ආපහු රවුම් දෙකක් කරකෝලා තියෙනවා. තමන් අනිත් පැත්තට දැන් බලාගෙන යනවා ප්‍රතිලෝම වශයෙන්. අපි රවුන්ඩ් එක ගහගෙන ගහගෙන ගිහිල්ලා අටක් ගිහිල්ලා තීන මිද්දේ වල තමයි මට ද්වේෂය. ඊට පස්සේ මම කල්පනා කරනවා එහෙනම් තීන මිද්දේ ඇති වෙන්න නම් ව්‍යාපාදයෙන් පස්සේ තව අට දෙකක් ගහලා තියෙන්න ඕන. එතකොට ව්‍යාපාදයේ ඇති වෙන්න නම් කාමච්ඡන්දේ පස්සේ රවුන්ඩ් දෙකක් ගහලා තියෙන්න ඕන. ඊළඟට කල්පනා කළාම එහෙනම් කාමච්ඡන්දේ ඇති වෙනවා රූපයක් ස්පර්ශ වෙලා තමයි රවුන්ඩ් දෙකක් ගහලා තමයි කාමච්ඡන්දේ ඇති වෙලා තියෙන්නේ. දැන් එහෙනම් රූපේට නේද මේකේ ਵਿਚාරය කියන එක තියෙන්නේ. බ්ලේම් එක ගිහිල්ලා තියෙන්නේ අර ඇඟිල්ල දික් කර කර පෙන්වු ඉස්සලා නේද? ඒරියා 1 2 කම්පයා කරලා ගිහිල්ලා තියෙන්නේ ලෝකෙට. ඉතින් මේක මම දැනගත්ත ගමන් එක පාටම මට සමාධිය කියන එක ඇති වුණා. ද්වේෂයයි විමසුවේ අන්තිමට ගත්තාම ද්වේෂ පදාතකවත් නැහැ. තමන්ට ඇති වෙලා තියෙන්නේ සමාධිය. එතකොට දැන් මම කල්පනා කළා කොහොමද මට මේ සමාධිය කියන එක ඇයි ඇති වෙන්නේ හේතුව කියන්නේ. ඒක ඇති වෙන්නේ හේතුව තමයි සමුදිය දැන ගැනීම. පේනවද මේ තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කරන්නේ නිකන් නෙමෙයි. ඒ පටිච්ච සමුප්පාදයේ දේශනා කළාම මිනිස්සු ඒක තේරුම් ගත්තාම ඒක නිසා ඒ මිනිස්සුන්ට සමාධිය ඇති වෙනවා. පටිච්ච සමුප්පාදයේ අවබෝධයෙන්. එතකොට එහෙමනම් අපිට පේනවා සමුදිය දන්නවනම් අපිට ද්වේෂය කියන එක පහ කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඔය ද්වේෂය මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ඒක හට ගන්නා විදිය හරියටම දන්නවා. ඒ පාත් එක දැනගන්නවා. එහෙමනම් දැන් මට එනවා මේ ශ්‍රද්ධාව අපිට කොහොමද දේශය කියන එක නැති කරන්නේ? ශ්‍රද්ධාව ඇතිනම් අපිට කරුණාව කියන එක තියෙනවා. ශ්‍රද්ධාවන්තය කරුණාවන්තයි. එයා පානාතිපාත අදත්තා දාන පරුසා වචන ඒවා කරන්නේ යන්නේ. ඒක නිසා එයාට අර දෙවිනි පාර දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා පාර නේද? ඒකින් අපිට පේනවා දේශ වෙන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාව වෙන්න නම් ප්‍රඥාව කියන එක තියෙන්න ඕන. ඇයි ඒ? මතකද අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවා හැම ධර්මයක් ශ්‍රද්ධාව වෙන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. මොකේද දැක්කේ? මෙන්න මෙතන නේද? මෙන්න මේ ඇරෝ එකනේ අපි භාවිතා කළේ. ඒ කියන්නේ මට ශ්‍රද්ධාව ඇති වෙන්න දෙන්නේ නැත්තේ මානිය මගින් මේ ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන එක වළකනවා කියන එක. ඒකෙදි අපිට තේරෙනවා අපිට යම් කිසි ආකාරයකට අපි සමුදියක් කියලා එකක් ගන්නවා නම් එහෙමනම් අපි ගන්නවා සමුදියේ අස්තංගමයි කියලා එකක් තියෙන. එහෙනම් මගේ ප්‍රඥා ප්‍රඥාව තියෙනවා නම් මට ශ්‍රද්ධාව කියන එක ඇති වෙන අර බොජ්ජංගේදී අපි ඉගෙනගත්ත ධර්ම කොටස අපි හිතෙද්දී භාවිතා කරනවා. ඉතින් එහෙමනම් තේරුම් ගන්න තමන්ට ශ්‍රද්ධාව ඇති වෙන්න නම් එහෙනම් සමුදිය කියන එක දැනගන්න ඕනේ. සමුදිය දන්නවා නම් ප්‍රඥා වෙනවා. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. එතකොට දැන් ඕකේ අනිත් පැත්ත බලමු. සමුදිය දන්නේ නැත්නම් මට මොකද වෙන්නේ? සමුදිය දන්නේ නැත්නම් මට අපි අශ්‍රද්ධාව කියන එකට යන් සමුදිය දන්නේ නැති නිසා අසත්තාව. ඇයිද මට දැන් හිතෙන්නේ නිත්‍යයිද? නිත්‍යයි කියලා ගත්තහම ශ්‍රද්ධාව නෙමෙයි අසත්තාව තමයි මම යන්නේ. එතකොට ඔය අසත්තාව කියලා කියන්නේ ඕගොල්ලෝ පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා 7.1 කියලා නේද? අසත්තාව කියන එක. ඉතින් ඔය තයෝදම්ම සූත්‍රයේ පෙන්නනවා මේ අසත්තාව කියන එක ඇති වෙන්නේ අනාදරය නිසා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අනාදරය ඒ 8.1 කියලා මේක ලියලා තියෙන එක වචනේ ලියලා නැහැ. ඔබ අනාදරය කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් අනාදරය කියලා කියන්නේ මොකක්ද? රහතන් වහන්සේ පෙන්නන ඔය ආදරය කියලා කියන්නේ ඔය ලංකාවේ මිනිස්සුන් භාවිතා කරන වචනිය. ඒක ඇවිල්ලා මෙත්තාවයි කරුණාවයි අතර තියෙන එකක් තමයි ආදරය කියලා කියන්නේ. අපි ඔක වරදලා අරගෙන මේ ආදරය කියලා අරගෙන තියෙනවා නේද? ඔක බුද්ධ වචනේ අප බලුවාම. එතකොට මෙත්තාවයි කරුණාවයි අතර තමයි ආදරය කියන්නේ. දැන් මට අනාදරය තියෙනවා නම් එහෙනම් කරුණාව නැtei කියන එක තියෙනවා. එතකොට කරුණාව නැති වෙනවා නම් එහෙමනම් අපිට පේනවා මේක වෙනවා නම් හිරි කියන එක නැති වෙනවා. මොකද ওই තයෝ ධම්ම සූත්‍රයේ පෙන්නනවා අහිරියෙන් අනාදරේ පේන දහිරේ ලකුණු කරලා තියෙන මෙන්න මේක ආස්සේ පොඩියට ලකුණු කරලා තියෙන ඇහැංගිලා නේද 9.1 අහිරිය අහිරියෙන් අනාදරේ අනාදරේ අසෝදා සමුදිය දන්නේ නැත්නම් ඔන්නේ ක්‍රියාවලිය තමයි තමන්ට සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා එතකොට එහෙමනම් දැන් අපි ඉගෙන ගත්ත මේකෙදී සමුදිය දැනගැනීමේ වටිනාකම සමුදිය දන්නවා නම් මට දේශය කියන එක නැති වෙලා යනවා විමසුවේ මොකද්ද මට දේශය ඇති වෙන්නේ කියලා හොයාගෙන ගියහම මේ රූපේ නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා විසඳගත්ත ගමන් තමන්ට දේශයක් ඇත්තෙත් නැහැ සමාධිය වුත් වෙනවා එතකොට සමාධිය ඇති වුණාම එහෙමනම් මොකද සමාධිය ඇති වෙන්නේ කියලා වෙනවා පේන සමුදිය දැනගත්ත නිසා තමයි මට ප්‍රඥාව වුණා ප්‍රඥාවෙන් ශ්‍රද්ධා වෙලා තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ කියලා එතකොට අපි එහෙමනම් 7 වෙනි ස්ලයිඩ් එකට යමු මේකේ පෙන්නනවා අපි සමාධිය අභිනන්දනා කරනවා නම් අපි ධර්මය අභිනන්දනා කරනවා. ඇයි එහෙම කියන්නේ? සමුදය කියලා කියන්නේ මොකක්ද? ධර්මය නේද? භවපච්චය ජාති. අන්න ඒකේ අවබෝධයක් ඇති වෙලා තමයි දැන් රූපේ නිසා මේක ඇති වෙනවා කියන ප්‍රශ්නේ. තමන් ඒක දැනගත්තා. එහෙමනම් සමාධිය අපි ධර්මය අභිනන්දනා කරනවා. සමාධිය අභිනන්දනා කරනවා නම් අපි ධර්මයම අභිනන්දනා කරනවා කියන එක තියෙනවා. ඒ වගේම තමයි අපි ධර්මයෙන්ම අභිවදති. ධර්මයෙන්ම අභිවදති කියන එක තියෙනවා. සමාධිය අභිවදති නම් ධර්මයෙන්ම අභිවදති. ඊළඟට ආපහු පෙන්නනවා අපි සමාධිය අජෝසායතිට්ඨති නම් එහෙනම් ධර්මයෙන්ම තමයි අජෝසායතිට්ඨති. ඇයි මට ධර්මය නිසා තමයි සමාධිය ඇති වෙන්නේ. අන්න ඒක නිසා මම සමාධිය අල්ලගෙන ඉන්නේ. ඉතින් මෙතන පෙන්නනවා අපි සමාධියකට හරි ඇලෙනවා නම් ද ශ්‍රද්ධාවක් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ එහෙමයි. දැන් පෙන්වුවේ මොකද්ද? ධර්මයේ හරි අභිනන්දනා කරනවා නම් අභිනන්දති අභිවදති කියලා ගන්නවා නම් අපි මොකද්ද කියේ බුදුහාමුදුරුවෝ? අසංවරයි කිව්වා නේද? බුදුහාමුදුරුවෝ ඒ විදිහයි පෙන්නා. සමාධිය හරි අපි ඇලෙනවා නම් අපිට ශ්‍රද්ධාවක් නැහැ. ඇයි නිවනකට යන්නේ නැහැ? එතකොට අපි ওই ධර්මයේ ඉගෙන ගත්තා. එහෙනම් දැන් පේනවා ඔයගොල්ලන්ට අර තුන් ධර්මියෝ දැන් එකක් බවටපත් වෙලා කියලා. මොකද්ද තුන් ධර්මියෝ? රූපේ අභිනන්දති වේදනාව අභිවදති චේතනා අජෝසාතිට්ඨති කියන තුනක් ඊළඟට සංඥා අභිනන්දති චේතනා අභිවදති විඥානේ අජෝසාතිට්ඨති කියවම තුනක් දැන් ඒක කරගෙන ගිහින් අපි ද්වේෂය ඇති වෙන්නේ මොකද කියන එක හොයාගත්තාම අපි හොයාගත්ත සමුදය දන්නා නිසා ඒ කියන්නේ ධර්ම මේ පාර දැන් අපි ඇවිල්ලා තිනවා මේ සමාධිය අභිනන්දනා කරනවා නම් අභිවදති අජෝසාතිට්ඨති නම් එහෙනම් ධර්මයෙන්ම තමයි අපි අභිනන්දනා කරන්නේ අභිවදති අජෝසාති. දන්නවනේ ධර්මමච්චරි මේ ලයින් එකේ ඉන්නේ තියෙන්නේ නේද? වේදනාව ඉඳන් චේතනාවට තියෙන ධර්මයේ ලයින් එකේ තමයි ඒක තියෙන්නේ කියලා අපි දන්නවා. එතකොට දැන් අපි එහෙමනම් අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. මේ 8 වෙනි ස්ලයිඩ් එකේ අපි කල්පනා කරනවා මේ මෝහය කියන එක එහෙම ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒක බලන්න ඉස්සෙල්ලා ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම ධර්මය. ඔය තීන බින්දිය කියන එක ඔය තයෝදම සූත්‍රයේ 3.3 කියලා අපි කියනවා තීනයයි මිත්‍යයයි නේද? එතකොට ඕකේ මිත්‍යයයි තීනයයි දැන් දෙකට කඩනවා. මිත්‍යය තමයි මෙතන තියෙන්නේ. පේනවද? අර මතකද අපි ලයින් එකක් බැලුවා ටිකකට ඉස්සෙල්ලා අර 1 2 3 4 කියලා. පරාවර්තනීය වෙවි එනවා කියලා ආවේ මේ පැත්තට නේද? අන්න ඒ ලයින් එක තමයි මේ නිල් පාට ඉවෙන් ලඟු කරලා තියෙන්නේ. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන තියෙනවා තවත් ලයින් එකක් වේදනාව ඉඳන් චේතනාවට යන්නේ. අනිත් එක තමයි මේ තයෝදම් සූත්‍රයේ අපි ලකුණු කළා තීන මිද්දේ ඉඳන් ගමන් කරනවා මෙතන මේ පරාමාසයේ 1.3 මෝහය දක්වා යනවා. ඒ තුනම හරියට කැපෙනවා මේ එකම තැනකද. අන්න ඒ පොයින්ට් එක තමයි මිද්දේ කියලා කියන්නේ. ඒ පොයින්ට් එක මිද්දේ. ඒ කියන්නේ මගේ චෛතසිකයන් කියන ඒවා දැන් රෝගී. මගේ සංඥාවන් රෝගීයි. මම ඇත්තම කියනවා නම් ඉතින් කරකෝගෙන කරකෝගෙන ගියාම මට තීන මිද්දේට වටාටක් ගියායින් පස්සේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම රෝගී නේද? මගේ සංඥා මොකටද මේ ජරාව ගත්තේ? ගත්ත නිසා මම ලෙඩක් ගත්තා කියන අර්ථය එයාගේ තියෙන ඉතින් මිද්ද ස්වභාවය දැන් ඇති වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඔන්න මේ ධර්මයේ බලන්න. අපිට කොහොමද මෝහය ඇති වෙන්නේ? මේ 1.3 කියන මෝහය ඇති වෙන්නේ. එහෙනම් පෙන්වනවා මෙන්න මේ 2.3 පරාමාසය කියන එක තියෙනවා. පරාමාස කතාව ඇති වෙන්නේ කොහොමද? තීන මිද්දිය 3.3. එතකොට එහෙමනම් දැන් අපි කල්පනා කරනවා තීන මිද්දිය ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ ව්‍යාපාදයේ කියන එක තියෙනවා. ව්‍යාපාදයේ ඇති වෙන්නේ කොහොමද? අර කාමච්ඡන්දිය ඇති වෙලා රවුම් දෙකක් තරකෝල. කාමච්ඡන්දිය ඇති වෙන්නේ කොහොම? රූපය දැකලා ස්පර්ශ කළා රවුම් දෙකක් කරකලා. අවිද්‍යාංශයෙන් ඉස්සුවා, මානංශයෙන් ඉස්සුවා නේද? එහෙමනම් දැන් බ්ලේම් එක ගිහිලා තියෙන්නේ කොහාට? තනිකර රූපයට. රූපය නිසා තමයි මෙන්න මේ මෝහය මට ඇති වෙන්නේ කියලා හොඳ ලස්සනට පේනවා ඒක නේද? තයදම් සූත්‍රය මේ ධර්මයත් එක්ක තමන්ට පේනවා. එතකොට දැන් ටිකකට ඉස්සෙල්ලා මතකද රූපය නිසා ද්වේෂය කියන එක ඇති වෙනවා කියලාත් අපි ඉගෙන ගත්තා. දැන් අපි කතා කළා මේ රූපය නිසා ද්වේෂය ඇති වෙනවා, රූපය නිසා මෝහය ඇති වෙනවා කියලා. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ මච්චරිය, ඒ කියන්නේ වේදනාව වටා තිබෙනා කොටස්. දැන් බලන්න මේ වෙනකොට ප්‍රඥාවෙන් තු බලපු මනුස්සයට පේනවා අපි මේ වටේට තියෙන ඔක්කොම බලාගෙන ඇවිල්ලා. මේ තියෙනවා උඩ ඉඳන් මේ වටේටම බලාගෙන ඇවිල්ලා. මේ ඉතුරු වෙලා තියෙන මෙන්න මේ කොටස තමයි. එතකොට මෙතන මේ මේ ස්ලයිඩ් එක 6යි 7යි 8යි. ඒක ලියාගන්න අපි දෙවෙනි භාවනාව හැටියට කරන්නේ 6 ස්ලයිඩ් එකයි 7 ස්ලයිඩ් එකයි 8 මේ ස්ලයිඩ් එකයි තමයි භාවනාවට ගන්න. එතකොට මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ රෝගී සංඥාව කියන එක මම මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ මට? කල්පනා කරලා බලන්න. මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මම යනවා මෝහයට නේද? එහෙනම් මම මෝඩයා වෙනවා. අන්න ඒක ලියා ගන්න අපි. ව්‍යාධි සහිත සංඥාව මගේයි ගැනීම පහ කිරීම අමෝහයයි. මම ගත්තොත් මම මෝඩයා නේද? පල් මෝඩයා කියන්න පුළුවන්. අතහැරියෝ මට එහෙම එකක් නෑ. ව්‍යාධි සහිත සංඥාව මගේයි කියලා ගැනීම පහ කිරීම අමෝහයයි. දැන් ওই සංඥාවන් ගත්තොත් මොකද වෙන්නේ? දැන් අපි හිතමු 7 ධානයේ වේවා. ඒ වගේ සංඥාවක් හරි මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මට ඉන්න පුළුවන් දෙයක්. බෑ නේද? ඒක නේද කිව්වේ අදෝෂය කියලා. මොකද්ද කිව්වේ අදෝෂයේ අර්ථ දැක්කින්? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණ අයං අදෝෂෝ කිව්වා නේද? ඒ කියන්නේ මේ රෝගී සංඥාවන් වාගේ දේවල් නේ අපි මේ කතා කරන්නේ. දැන් 7 ධානයේ සමාහිත බවක් තියෙනවා. මම හොඳට ඉන්නවා. ඕකනේ කියන්නේ නේද? එතකොට ඕකෙන් ඉන්න බෑ කියන එක තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේකෙන් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක පහ කිරීම තමයි මෙතන පෙන්වන්නේ මේ අදෝෂය කියලා. එහෙමනම් අපි ඒකත් ලියාගමු. අපි ලියාගමු ව්‍යාධි සහිත සංඥාවෙන් ජීවත් විය හැකියයි සිතීම පහ කළ යුතුය. ඒක තමයි අදෝෂය වෙන්නේ. ව්‍යාධි සහිත සංඥාවෙන් ජීවත් විය හැකියයි සිතීම පහ කළ යුතුය. ඔන්නේ වාක්‍ය දෙක තමයි ඔයගොල්ලෝ භාවනාවට ගන්න. ඔය ස්ලයිඩ් එකේ 6 7 8 මොකද්ද පෙන්වන්නේ? 6 7 8 පෙන්වන්නේ මුලික කතා කරා කොහොමද මට දේශය ඇති වෙන්නේ කියලා. සමුදියේ දැනී ගැනීමේ වටිනාකම. 7 දී පෙන්වෝ මම දැන් මෙහෙම කරලා අභිනන්දනා කරන්න මෙන්න මේ සමාධියක්ම තමයි සමාධිය අභිනන්දනා කරන්නේ ධර්මයේම අභිනන්දනා කරලා තමයි කියලා. ඊට පස්සේ 8 වෙනි ඩයග්‍රෑම්කට ආවම දැන් ඔයගලන්ට ධර්මයක් පේනවා. මේ රෝගී සංඥාව කොවිලාවක් හරි 7 ධානිය වේවා. ඔය හැම සංඥාවක්ම රෝගී. ඒක කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒ කියන්නේ පළවෙනි රූපයත් එක්ක ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද වෙන්නේ රූපයත් එක්ක රවුම් දෙකක් කරගෙවුවා කාමච්ඡන්දේ නේද? තව දෙකක් කරගෙවුවා ව්‍යාපාදේ. තව දෙකක් කරගෙවුවා ඕමේ ඕගොම ගිහලා ඕගොල්ලෝ තීන විද්‍යාව දක්වා ගමන් කරනවා රවුම් 8ක් යනකොට. තීන විද්‍යාව නම් ඕගලන්ට තියෙන්නේ දේශේ. ඒක රූපයත් එක්ක ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් රූපේ අපි අතහැරලා කල්පනා කරනවා මේ වේදනාවක් අල්ලගෙන හරි 7 ධානයේ සහගත වූ සංඥාවක් හරි අල්ලගෙන ඉන්නවා. ඉන්න පුළුවන්ද? ඒකේ ඉන්න පුළුවන් කමක් නැහැයි කියන එක තමයි. ඉතින් මේක පේනවා නම් ඒකේම පේනවා නේද? මිද්ද සහගත සංඥාව මගේ කියලා ගත්තා නම් මම මෝඩයා වෙනවා. අර මෝහය කියනට වඩා මෝඩයා වෙනවා වගේ වහම තමන්ගේ ඇඟට වදින්න. මෝහය තමයි ඇති වෙන්නේ. මේ සංඥාව අතහැරුවොත් මොකද වෙන්නේ? මේකෙන් ඉන්න බෑ කියලා. තමන් චේතෝ මේ මුක්තියට යන අන්න ඒකයි තියෙන්නේ. උත්තර දෙකයි ඕගොල්ලන්ට තියෙන්නේ. එක්කෝ රෝගී සංඥාව මගේ කියලා ගත්ත මෝඩයා. රෝගී සංඥාවල්ලා පැත්තක විසිකලා දැම්මා චේතෝ මේ මුක්තිය. උත්තර දෙකයි තියෙන්නේ. ඉතින් තමන් කැමති තීරණේ තමන්ට ගන්න පුළුවන්කම තියෙනවා. මං මෝඩයා වෙනවද මම මේක අතහැරලා චේතෝ මුක්තියට යනවා කියන්නේ. ඒක තමයි ඔයගලන්ට ඒ 6 7 8 ස්ලයිඩ්ස් භාවිතා කරලා කරන්න තියෙන භාවනාව. ඊළඟට තවත් භාවනාවක් තියෙනවා. ඒක තමයි අපි මේ 9 වෙනි ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්නේ. එතකොට ඔය 8 වෙනි ස්ලයිඩ් එකේ අපි ඉගෙන ගත්ත මෙන්න මේම ධර්මයක් නේද? අපි ඉගෙන ගත්ත මෝහයයි අමෝහයයි කියන කතාව ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්ත අමෝහය වෙනවා නම් මට අදෝෂයක් ඇති වෙනවා. එයි මං මිද්දසාගත සංඥාව මගේ කියලා ගත්තොත් මම මෝඩයා වෙනවා. ඒක නිසා මට සමාහිත බවක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මට දේශයක් ඇති වෙනවා. එතකොට අමෝහ වෙනවා නම් මගේ කියලා ගත්තේ නැත්නම් මම ප්‍රඥාවන්තයි මට ද්වේෂයක්වත් ඇති වෙන්නේ නැහැ කියලා පේනවා. ඉතින් බලන්න ඔය මෝහය කියන එක ඇති වෙන්නේ ස්පර්ශය නිසා නේද? මෝහය කියන එක ඇති වෙන්නේ ස්පර්ශය නිසා. කොහොමද ඒක වෙන්නේ? ඒක පාඩම තේරෙනවා. ස්පර්ශය නිසා අපිට ඇති වෙන සංඥාවක් නේද? වෙනවා. ස්පර්ශය නිසා ඇති වෙන්නේ සංඥාවක්. ඒ සංඥාව තමයි අපි මෙතන මිද්දයි කියලා කියුවේ. රෝගී දැන් සංඥාව. එතකොට මේ මිද්ද විච්ච සංඥාව මගේ කියලා අරගෙන තමයි මෝහය. එහෙම ස්පර්ශය නිසා තමයි මෙන්න මේ මෝහය කියන එක Tamanට ඇති වෙන්නේ කියලා කල්පනා වෙනවා. ඉතින් අපි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද දන්නවද? ඔය ස්පර්ශය නිසා ඇතිවෙනා වූ වේදනාව අපි ඉවසන්නේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්න. අපි හරියට ඒකට රියැක්ට් කරනවා. දැන් බලන්න ඕගොල්ලෝ කෑම කනකොට අපි හිතමු කුස්සියේ තියෙන අර පල්ලෙහා කියලා. ඕගොල්ලෝ කෑම කන්නේ මෙතන ඉඳන්. එතකොට හොද්දට ලුණු ටිකක් මදි. කනකොට හොද්දට ලුණු ටිකක් මදි. මොකද කරන්නේ? ඔය හොද්දට ලුණු නැtei කියන පොඩි එක ඇති ඕගොල්ලන් මෙතනින් ඇඟ උස්සවන්න. මේකෙන් බහැලා ගිහිල්ලා පඩි ගානක් ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ලුණු ටිකක් අරගෙන ඇවිල්ලා මේ හොද්දට දාගන්න. හොද්දට නිදාන්න. දැන් ඕගොල්ලන්ට ඇත්තම කියනවා නම් මේ ඇඟට ලුණු අවශ්‍යතාවයට ඕක කරාන. කෑම ටික සැනසීම ඉඳගෙන කාලා පල්ලෙහාට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ලුණු ටික කට අරගෙන අතට අරගෙන කට දාගන්න ඕවා නේද? එහෙම කරන්නේ නැහැ. එහෙනම් ලුණු අවශ්‍යතාවයක් නෙමෙයි මේක කරන්නේ. මොකද්ද මේ කරන්නේ? වේදනාවට රියැක් කරනවා. ඉතින් ඕක තමයි බුදුහාමුදුරුව පෙන්නන්නේ මොඩරේෂන් ඉන් ඊටින් කියලා. භෝජනීය පමණ දැනගෙන ගන්නවා කියනවා නේද? බුදුහාමුදුරුව ඕකයි ඔය පෙන්නන්නේ. ඒ කියන්නේ තමන් රියැක් කරනවා නම් ප්‍රතිචාර දක්වනවා නම් තමන්ට චිත්ත සමාධිය තියාගන්න පුළුවන් කමක් නැහැ. චිත්ත සමාධිය ඇයි මේ මනුස්සයව නැගිටවන්න පුළුවන්? ලුණු කිට්ටක් මැදි වෙච්ච ගමන් ඇති. එයාට චිත්ත සමාධිය ඇති මනුස්සයන්ට නම් ඉතින් තරහක් යනවා නේ. මේකට මේ ලුණු ටිකක් දාලා හදන්න බැරිද හරියට හදන්නට කියලා බැලම සුබයි නේද? එතකොට මේ මනුස්සයා තවත් දීලා අනිත් පැත්තට. එතකොට දැන් ඔත්‍ර මෙතන මේ විදිහට ධර්මයක් ඕගලන්ට පේනවා. දැන් අපි විවිධාකාරයෙන් අපි පෙන්වුවා මෙතන මේ සම්පූර්ණයෙන් අපි හදාගන්න මොනවද? මෙතන තියෙන්නේ මොකද්ද? මේ වේදනාව, මේ ජාතිය ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාව අපි දන්නවා ආවාස මච්චරිය කියලා නේද? ඊට පස්සේ මෙතන මේ ලයින් එක ජරාව ඉඳන් වේදනාවට තිබෙනා වූ එක අපි දන්නවා එතන කුල මච්චරිය කියලා නේද? එතකොට මෙතන කුල මච්චරිය දිනවා, මෙතනින් තියෙනවා ආවාස මච්චරිය. ඒතර උඩ තියෙනවා ධම්ම මච්චරිය. ඒකත් හරියට එනවා මිනිස්සෙක් වාගේ. පේනවද මිනිස්යාගේ කකුල් දෙක නේද? මෙතන මේ තියෙන්නේ කකුල් දෙක. කකුල් දෙකෙන් දැන් මේ ඔළුව චේතනාව දක්වා එයාගේ ගමන් කරලා තියෙනවා. ඉතින් එයා වැටෙන්න යන්නේ. මේ මිනිස්යාට ඉන්න බෑ. මෙහෙම හරහට ඉන්නකොට මේ වැටෙන්න නියන්නේ ඇල වෙලා ඉන්නේ නේද? එයාට ජැක් එකක් ගහලා තියෙනවා. කවුද ජැක් එක ගහලා තියෙන්නේ? උද්දච්චේ. උද්දච්චේ ඉඳන් වෙනවා තියෙන මිද්දේ රේඛාවක් ඇදලා තියෙන්නේ. වැටෙන එක නවත්තන්න. ඒකට සමාන්තරයි මෙන්න මේ ධර්මයේ. මොකද්ද? මහා මෝහයේ ඉඳන් අර අවිද්‍යාස්වට යනවා. ওই දෙක පැරලල් ඒ ලයින් දෙක ගත්තා. එයා තමයි සපෝට් කරන්නේ. මෙතන තියෙන එකෙන් සපෝට් කරන තමයි තියෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් මේ ජාති ඉඳන් විඥානයේ දක්වා යම්කිසි රේඛාවක් ඔකෝ යන්දෝ. ওই මුළු රේඛාවම ඔයගලගේ උද්දච්චේ මගින් තමයි සපෝට් කරන්නේ පවත් ගන්න. ඒක තමයි මේ උද්දච්චේ කියන එක පහ කරනකොට කෙනෙක් වර සැටර්න් එකේ රින්ග්ස් එකෙන් තමන්ට පේන්න ගන්නවා. මේක පවත් ගන්න බෑ මේ මලකට දාපු යකඩ ඇණියක්. ඒ අර්ථය දිනේ කල්පනා කරනවා. එතකොට දැන් මෙතන ඔයගලන්ට පේනවා මෙන්න මේ මච්චරිය. ඒ කියන්නේ අපිට පේනවා අපි නොයෙක් කුලයන් අපි හදාගන්න. ඒකත් තමයි රූප කුලය. දැන් මිනිස්සු එහෙම මේ රූපයක් අල්ලගෙන මේකත් එක්ක ඉන්න පුළුවන් කියලා දන්නවා. තව කට්ටියක් ධම්ම මච්චරිය භාවිතා කරලා ධානා සහගතව අදාගෙන සමාධි කුලයක්. බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා එහෙම ඉපදෙන්නේ නේද? එතකොට මේ සමාධි කුලයක් අල්ල ගන්නවා මේ විදිහට. ඉතින් ඔන්න ඔය දෙක අතරනේ අපේ තියෙන්නේ නේද? එක්කෝ මේ මනුස්ස ලෝකේ හරිය ඒ වගේ පල්ලෙහා තැනක ඉන්නවා අපාය ඉඳන්. එහෙම නැත්නම් ඉතින් සමාධි සහගත ඔය ඉහළ බ්‍රහ්ම ලෝකයක ඒ වගේ මේ ජීවත් වෙනවා කියන එක. ඉතින් අපි මොකද්ද මේ කරන්නේ? නිර්වාණයේ පැත්තක තියෙද්දී අපි මේ මොකක් හරි එක්ක රූප කුලයක් හරි ඒ ධම්මමච්චරී සායතන සමාධි කුලයක් හරි ඒක අල්ලගෙන භවය හදාගෙන අපි ඉන්නවා කියන එක තියෙනවා. එතකොට මේකේ පවතින වෙන මොකක්වත් නෙමෙයි මේ ෂඩායතන සංප්‍රයුක්ත ධර්ත මාත්‍රයක් විතරයි මේකේ තියෙන්නේ. ඉතින් මෙතන පෙන්නනවා මෙන්න මෙහෙම එකක්. මේ වේදනාව අපි අභිනන්දනා කරනවා නම් අභිවදති නම් අජෝ සායතිට්ඨති නම් දැන් අපි එක ධර්මයකට ඇවිල්ලා තිනවා. මතකද අපි තුන් ධර්මෝ ආවා සමාධි කතාවට. සමාධියෙන් ආවා මෙතන තියෙන ධම්මමච්චරේ තියෙන ධර්මයේ තමයි අභිනන්දනා කරන්නේ. දැන් ඊළඟට ඒක ඇවිල්ලා තින්නේ මේ වේදනාවෙන් නේද? වේදනාවෙන් තමයි ඒක වෙන්නේ. එහෙමනම් දැන් අපි කතා කරනවා මේ වේදනාව අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍ති කියන එක කල්පනා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා, තණ්හාවෙන් උපාදානිය කියන එක ඇති වෙනවා. උපාදානිය කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා කියන එක. අජෝසායතිත්‍ත්‍ති කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා කියන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට අපි අත්හරිනවා නම් ඉතින් මේ genuකට යම්කිසි ආකාරයකට ওই චාගාදිත්‍ඨාණී කියන එක ඇති වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ওই සංඥාව කියන එක මැగిලා මම මේව අල්ලගෙන ඉන්නේ නැහැ කියන එක. ඉතින් චාගාදිත්‍ඨාණී ඉතින් ඕගලන්ට මතකයි නේද අර සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥාව සාකච්ඡා කළේ අපි ගදතු පුඤ්ඤම් පවඩති එක ගාතාවත් එක්ක එහෙම නේද? එතකොට මේ චාගාදිත්‍ඨාණී භාවිත කරනවා නම් ඔය සංඥාව මොනවාක් කරවතින්නේ යාගේ තියෙන මම දැන් අතහරින මේකක්වත් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක තේරුම් අරගෙන. ඉතින් ඔතනින් වෙන්නනවා අපි අතහරිනවා නම් අපිට ආපහු ඉස්සෙල්ල වගේම ඒ චාගාදිත්‍ඨාණිය තියෙනවා නම් තමන්ට චේතෝ විමුක්තිය කියන එක ඇති වෙනවා. මොකද වේදනාවට තණ්හාව වීමනේ අපි මේ කතා කරන්නේ. එතකොට අපි වේදනාවට තණ්හාව වෙන්නේ නැහැ. මම අතහරිනවා කියන එක එනවා. ඉතින් ඒකනේ මම කිව්වේ අර ලුණු ටිකටවත් ලුණු ටික අඩුයි කියලාවත් රියැක්ට් කරන්නේ නැහැ. මම ඔය අනේක කනවා. එච්චරයි. අපි ඒකට පුරුදු වෙන්න. එතකොට දැන් හරිනේ ප්‍රශ්නේ නේද? ලුණු ටික දාගෙන කන්නත්. එතකොට අපි පුරුදු වෙන්න ඕනේ. ඇත්තෙම කියනවා නම් ඒකටත් අපි රියැක්ට් කරන්නේ නැතුව පුරුදු වෙන්න ඕනේ. එතකොට මේකේ අපිට පෙන්නනවා අපි ආපහු අර මිද්ද සාගත සංඥාව මගේ කියලා ගත්තොත් මම බෝඩයා වෙනවා. අතහරිනවා නම් මට චේතෝ විමුක්තිය කියන එකට යන්න පුළුවන්. ඉතින් මේකට ආදාර උපකාර වෙන්නා වූ දෙයක් තමයි මේ ඩයග්‍රෑමේ අනිත් අතට පෙන්නනවා මේ ආයතන එක්ක කොහොමද මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මං අසංවර වෙලා මේවා ඉදින් මට ඇති වෙන්නා වූ ස්වභාවය නේද? මේකෙන් මට ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොම ඇති වෙනවා කියන එක පෙන්නනවා. ඉතින් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු 10 වෙනි ස්ලයිඩ් එකට. මේකේ ධර්මයක් තියෙනවා මෙතන. ඔය අවිද්‍යාව අනුසය කියන එක මොකද්ද කියන එක ඔය පිටකෝපදේශේ පැහැදිලි කරනවා සිංහල පොතන පිටු 143 ඒකේ පැහැදිලි කරනවා අරූප ධානයට ඇලීම කියන එක සමුද්ඝාතනේ නොකිරීම තමයි කියලා අවිද්‍යාව අනුසය කියන්නේ. ඒ කියන්නේ අරූප ධානයට ඇලෙන ආකාසඤ්ඤායතන වලින් අරූප ධානයක් තියෙනවා අන්න ඒකට ඇලීම අතහරින්නේ නැහැ. සමුද්ඝාතනය කරන්නේ නැත්නම් අන්න ඒක තමයි කියලා කියනවා අවිද්‍යා අනුසය කියන එක. ඒකේ පෙන්නනවා මේක විඥාණයට පලිබෝධයක් කියලා. චිත්තස්ස සම්පලිබෝධෝ කියලා කියනවා. ඒ පරි සම්බජි බෝධය කියන එක මේකේ ලකුණු කොල්ල තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ බලන්න. මේ වේදනාවත් එක්ක ඔයගලන්ට පේනවා අවිද්‍යා අනුසය කියන එක මේකේ ලකුණු කොල්ල තියෙනවා. අවිද්‍යා අනුසය කියලා කිව්වෙ මොකද්ද? ආකාස සංඥායතනෙ වැනි ඒ අරූප ධානයන්ට තියෙන ඇලීම අයින් කරන්නේ නැතිකම. ඒක අයින් කරේ නැත්තම් මොකද ඇති? එද මෙන්න මේ චitte සම්පලිබෝධිය කියන එක. චitte සම්පලිබෝධිය කියන්නේ හරියට මාත් එක්ක කියලා තියෙන ඔය මිනිස්සු ඔය බුලත් පිට එහෙම කන මිනිස්සු ඉන්නවනේ. කුණු දාලා කනවා නේද? ඒ වගේ මිනිස්සු කියනවා මාත්‍යා අපිට දැන් ඉස්සර වගේ රහ දැනෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ මිරිස් ගොඩාක් දාලා කෑම කනවා. මොකද අර දිවේ ඒ ඔක්කොම තැම්බිලා විනාශ වෙලා තියෙනවා. අර මවුස් කටේ මේ කැන්සර් එකක් වගේ එකක් තියෙනවා නම් ඒ මනුස්සයාටත් ඒ වගේ. එයාට ඒවයි රසයන් කියන එක හොයාගන්නේම අමාරුකම් කියන ඒවා තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක්. එතකොට මේක පෙන්වනවා මේ අවිද්‍යාව අනුසය නිසා ඔයගේ චිත්තේ සම්පලි බෝධයක් කියන එක තියෙනවා. ඒ චිත්තේ සම්පලි බෝධය නිසා අපිට ඇති වෙන්නේ පරිඋත්තාණිය කියන එක. අපේ සිත මැඩගෙන පවත්වන. මතකද අර දුස්සීලභාවය නිසා පරිඋත්තාණිය ඇති වෙනවා කිය අර බීකෝමනුසයෙක් ගැන මම කතා කළේ නේද? මතකයි නේද? එතකොට ඒ කියන්නේ දුස්සීලභාවය නිසායි අපි ඔක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් අවිද්‍යාව අනුසය චිත්තස් සම්පලි බෝධයයි අපි දුස්සීල භාවයක් ගැන කියන්නේ ධානයේ හරි තමන් අල්ලගෙන ඉන්නවා නම් ඒක සිල්වත්කමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියනවනේ ඒවත් අතහරින්නේ කියලා නේද? එතකොට අභිජ්ජාවක් එතනක් තියෙනවා. එතකොට මෙතනින් අපි ආවා පරිඋත්තාණය කියන එක. පරිඋත්තාණයෙන් ආපහු ගලන්ට පේනවා මේ චිත්තස්ස සම්පලි බෝධිය කියන එක ලියලා තියෙනවා. ඒක කියන්නේ ඒක මතක් වෙන්නම නම් ඒක ලියලා තියෙනවා. ඒ චිත්තස්ස සම්පලි බෝධියම ඕගලන්ට ඇති වෙනවා අපපටි වේදිය කියන්නේ. අපපටි වේදිය කියලා කියන්නේ මොකක්ද? අපපටි වේදිය කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැති කමම තමයි. මොකද්ද දන්නේ නැත්තේ? අර විපල්ලාස 12 පළවෙනි පාරේ තියෙනවානේ සුබයි කියලා ගත්තා. ඒකේ සංඥා චිත්ත දිට්ටි තුනයි. දෙවෙනි පාරේ සුඛයි කියලා ගත්තා නේද? දුක්ඛේ සුඛන්ති විපල්ලාසේ සංඥා චිත්ත දිට්ටි 3යි 6යි. ඊළඟට තුන්වෙනි පාරේ මනෝ සංචේතනා පාර අත්ත කියලා ගත්ත අනත්තේ අත්ත සංඥා චිත්ත දිට්ටි 9යි. හතරවෙනි පාරේ විඥානාහාර පාර ආපහු තිනෝ අනිත්තේ නිට්ටියා කියලා සංඥා චිත්ත දිට්ටි එතකොට 12ක් වෙනවා. ඔන්න ඔය 12 ආවට පස්සේ ඕගලන්ට හිතා ගන්න බෑ මට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මොකද? සුභ නිසාද, සුඛ නිසාද, නිත්‍ය අත්ත කියලා ගත්ත නිසාද, නිත්‍ය කියලා ගත්ත නිසාද? මතකද 2B diagram එක? ඒකේ ආව නේද? සුභයට නිත්‍යයි කියලා එක්කව ඕගල්ලා සුඛේ වුණා. සුඛේ පරාවාස වුණාට පස්සේ පල්ලෙහැට ආවා ඕගොල්ලෝ අත්තා කියලා. අත්තා කියලා ඊට පස්සේ ඇඟිල්ල දික් කළා කිව්වා දැන් රූපේට සුඛයි කියලා. ඊට පස්සේ නන්දි එහෙම ඇති වුණා. මේක දිගින් දිගටම ගුවලානේ තියෙන්නේ නේද? එතකොට දැන් ඕවාගේ තමයි දැන් මං කියාර පාර්සලයක් දෙනකොටත් ඕගොල්ලෝ උදා දෙන්නේ. අර මනුස්සයට හිතා ගන්න බෑ බලු වෙට්ටක් උදලා දුන්නද ඔරලෝසුවක් දුන්නද කියලා. අන්න ඒ වගේ තමයි Tamanට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මොකද? මට සුභින්ද දුන්නේ, සුඛ නිසාද දුන්නේ, අත්ත කියලා ගත්ත නිසාද, නිත්‍ය කියලා ගත්ත නිසාද, නැත්නම් මගේ දිට්ඨිය නිසා. මෙන්න මේ දේ හිතා ගන්න බැරි නොයි උතලා තියෙන්නේ. දැන් මකුලුවත් උතනවනේ. සතෙක් ගත්තාම උතාගෙන උතාගෙන යනවා. ඊට පස්සේ ඌට මො හිතා ගන්න බෑ මේක මැස්සෙක් හිතුවද වෙන මොන සතෙක් හිතුවද කියලා ඌට හිතා ගන්න බෑ. ආන් මේ වගේ තමයි අපිට දැන් ඇතිලා තියෙන්නේ. ඔක්කොම මඩ තරවම් වෙලා හොයා ගන්න බැරි තත්ත්වෙට තියෙනවා. ආන් මේක තමයි අන්තිමට අභිනිවේශය හරහා අපිට ඇති වෙන මොකද? අවිද්‍යා ආශ්‍රය. බලන්න පටන් ගත්තේ අවිද්‍යා අනුසේ මේ පැත්තෙන් ආවම ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා ආශ්‍රයට. දැන් මේකේ අනිත් පැත්තත් යනවා. අවිද්‍යා ආශ්‍රය තියෙනවනම් අපපටි වේදී අපටි වේදී චිත්තස්ස සම්පලිබෝධි පරිඋත්තාණී ආපව අපිට අවිද්‍යා අනුසය කියන එක තියෙනවා. ඉතින් මේක හරි බලගතු ඩයග්‍රෑම් එකක්. පළක්කායට භාවනා කරනකොට මම මේ විලායේ භාවනා කරන්න කියන්නේ අනුත්යෙන් බලන කෙනෙකුට මේක මේ දෙපැත්තට බලනවා කියන එක බොහොම බලගතු. එතකොට උතන පෙන්නනවා යථා භූතං විඥානස් අපටි වේදෝ අයං අවිද්‍යා ආශ්‍රයෝ. ඒක තමයි මේ අන්තිමට ලියලා තියෙන්නේ. එතකොට මෙතන පෙන්නනවා මේ යම්කිසි පුද්ගලයෙකුට ඔය අපටි වේදිය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. විඥානීය යම්කිසි අපටි වේදියක් ඇති වෙලා තියෙනවද මේක තමයි කියලා කියනවා අවිද්‍යා ආශ්‍රය. අවිද්‍යාව කියන එක විඥාණයට බීජයක් වෙනවා කියලා එතන පැහැදිලි කරනවා. අවිද්‍යාව විඥාණයට බීජයක් වෙනවා. යම බීජ වේද එය නොසදී පවතින හේතුවක් වෙනවා. ඒ කියන්නේ අංකුරයක් හට ගන්නවා නේද? අසදී පවතින හේතුවක් වෙනවා. අංකුරයක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කියන එක ඇති වෙනවා කියන එක. මේක හරියට අපි හිතමු ඔය බීජණයක් බීජ දාලා තියෙන වාජනයක් වහලා ඔයගොල්ලෝ මේ හවුව නැති වුණාට මේසයක් අට දාලා තිබුණා වුණා. යන්තම් තෙතමනේ තියෙනවා නම් අර අනිත් බීජේ මහා පොළොව නැතුණාට අනිත් බීජේ හරි අල්ලගෙන යා අංකුරයක් හට ගන්නවා. දැකලා තියෙනවනේ නේද? හවුව නැති නිසා නිකන් සුදු පාට වගේ ඉන්නේ. ඒ කියන්නේ තෙතමනේ තියෙනවා නම් අපේ පළවීම කියන එක තියෙනවා. මෙතන පෙන්නන මේ විදිහට ඒ අත්වාද උපාදානිය මේක ඇති වෙනවා කියලා ඒ විඥානෙ මෙහෙම වැදෙනවා. අරූප ධානයට ඇලීම් සමුද්ගතයෙන් නොකිරීම නිසා ආපසින් වැදෙන විඥානෙ යථා භූතෝ දැනගන්නේ නැහැ කියන එක තමයි මේක අපි මේ පැහැදිලි කරන්නේ. ඉතින් දැන් එහෙමනම් මේ ප්‍රශ්නෙට බේදකුත් තියෙන්න බෑ නේද? ඒ බේතර සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නාබිනන්දති නාබිවදති නාජෝ සායතිට්ටති කියලා. අපි එහෙනම් ඒක බලමු. ඒකද පෙන්වන්නේ මොකක්ද? මෙතෙන් පෙන්නවා සති සම්බොජ්ජංගයේ කියන එක දිනු කරන්නේ කියලා. මොන தත්ත්වයකද? මෙන්න මේ කාරණාව හොඳට දැනගන්න. 1යි 2යි 3යි. ජාති ඉඳන් ජරාවට යන, අත්තා ඉඳන් නිත්‍යට යන පළවෙනි කාරණේ කබලින්කාර ආහාර. ඒක මතකයිනේ අපිට නේද? දැන් මෙතෙන්දීනේ අපි කතා කළේ අර ජරාවට යනවා නම් ව්‍යාධිය මරණයේ ඇති වෙන්නේ. එහෙමනම් නිත්‍යභාවයක් කොයින්ද? එතනින් අත්තෙක් කොයින්ද කියලා අර රූපේටම තමන්ගේ මනස යන්නා වූ ඒ අවබෝධයක් ඇති වෙන්න ඕනේ. දැන් අපි මේ ඩයග්‍රම්ස් වලින් පෙන්නලා දීලා තියෙනවා නේද? මේ රූපේ තමයි මහා ප්‍රශ්නේ කියලා. රූපේ නිසා තමයි මේ ඔක්කොම මෝහයන් අපිට ඇති වෙන්නේ, ද්වේෂයන් ඇති වෙන්නේ. මේකයි කියන්නේ අපි ඉගෙන ගත්තා. එතකොට මේකෙදි මෙන්න මේ අවබෝධය ඇති වෙලා මෙයා තේරුම් ගන්නවා මේ නිර්වාණය කියන එක මේකෙන් පිටත තියෙන්නේ. මේ විදිහට එයා සතිමත් වෙනවා. සතිමත් වෙලා රූපේටවත් ධර්මය නිසා ඇතිවෙන්නා වූ සමාධියටවත් එයා ඇලෙන්නේ නැහැ. එහෙනම් රූප කුලයයි සමාධි කුලයයි කියන එක අයින් කළා දැම්ම ඉතින් මේ දෙක අතර තමයි අනිත් ඒවා ඔක්කොම අපේ තියෙන්නේ. එතකොට අන්න ඒ අවස්ථාවේදී ඕගලන්ට පේනවා මෙන්න මේ පල්ලෙහා කෑල්ල. මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය. අන්න ඒක කොටසනේ අර රූප කොටස කියලා කියන්නේ ෆෝම් කියන්නේ නේද? ඇහැ කන නාසය දිව ශරීරය. එහෙමනම් අන්න ඒක අපි නාභි නන්දති. අපි අභිනන්දනා කරන්නේ නැහැ. සතුට සොයන්නේ නැහැ කියන එක. ඒවා නිසා ඇතිවෙනා වූ යම්කිසි වේදනාවක් තියෙනවා. අන්න ඒ වේදනා කොටස නාභි වදති. නාභි නන්දති නාභි වදති. එතකොට ඊළඟට මෙතන නාම කොටස තියෙනවා නේද? නාම කොටස කියන එක චේතනා හැම ගත්තාම නාම කොටසට වැටෙනවා. එතකොට අන්නේ කොටස නජෝසාය තිට්ඨති කියලා ගන්නවා. පේනවද? අපි අර ඉස්සෙල්ලා අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා ගත්ත එක දැන් ගන්නවා අපි නාභිනන්දති නාභිවදති නාජෝසාය තිට්ඨති කියලා. මොකක් එක්කද මේක කරන්නේ? සමාධි නිමිත්ත කියන එක රැක ගන්න ඕන. කාටවත් හානි කරන්නේ නැති වෙන්න ඕන. ඉතින් මොකද්ද මේ කියන්නේ? සමාධි නිමිත්ත රැක ගන්නවා කියලා කියන්නේ. අපි තේරුම් ගත්ත නේද ටිකකට ඉස්සෙල්ලා අපි ඇනලයිස් කරලා බැලුවා අර ද්වේෂය ඇති වෙන්නේ මොකටද කියලා. ඇති වෙන්නේ කොහොමද කියලා. අන්න ඒක බැලුවේ ඕනකට. සමාධි නිමිත්ත කියන එක රැක ගන්න ඕන. මෙන්න මේක ද්වේෂයත් එක්කයි අපි මේ කතා කරන්නේ. ඇසතන නාසය දිව ශරීරයේ කිනේවයි අරමුණු ගැනීමේදී අපි සමාධි නිමිත්ත රැක ගන්න ඕන. අපේ මේවා මේ අපි මනසෙන් මේවා ගන්නෙ නැහැයි කියන එක මොනවාක්වත් අපි ගන්නෙ නැහැයි කියලා නිර්වාණය තමයි අපිට ඕනේ කියලා අපි සමාධි නිමිත්ත රැක ගැනීම වෙනකොට තියෙනවා. අර කාටවත් හානි කරන්නේ නැහැ කියන්නේ අවිහිංසා පාර යනවා කියන එකයි. අන්න ඒක තමයි අපි ඉගෙන ගත්තේ අර මෝහ පාර යන්න ඕනේ නැහැ කියලා. මෝහය ඇති වෙන්නේ මොකටද කියලා අපි හොයලා බලුවානේ නේ. ඒක ඇනලයිස් කරේ අන්න ඒකට. ඉතින් අපි කාටවත් හානි නොකර නිකන් ඉන්න ඕනේ කියන එක තියෙනවා. ඉතින් මෙතනදී බලුවාම ඕගලන්ට පේනවා එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරය කියන එකේ වැදගත්කම කියන එක. මොකද ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් මට සතිය කියන එක ඒක ඇති වෙනවා. ඔය සතිය කියන එක නිසා ආපහු ඉන්ද්‍රිය සංවරයටත් යනවා. ඉන්ද්‍රිය සංවරේ සතිය කියන එක ඇතිවෙන. මොකද මම බැරි වෙලාවක් මේවා ගත්තනම් රූපයක් ස්පර්ශ කරලා ගත්තනම් මම මෝඩයා වෙන එක දක්වා මම ගමන් කරනවා නේද? එතකොට මට සතියක් කොහෙද? මම මෝඩයා වුණාට පස්සේ මෝහය ඇතිලා සතියක් තියෙන්නේ නැහැ. ඉතින් මේක බැලුවහම පේනවා එහෙමනම් මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? මේ ෂඩායතන සංප්‍රයුක්ත ජීවිත පරියත්ති කොට ඇති ධර්ත මාත්‍රයක් පමණයි. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනසෙන් ස්පර්ශ කරලා ධාරාවක් වගේ පවත්වාගෙන අපි ඉන්නවා කියලා කතාවක් අපි අල්ලගෙන තිනවා. ඒ අරින්න වෙන මොකක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඕකට සම්බන්ධ වෙනවා සූත්‍ර දේශනාවක්. මහා වේදල්ල සූත්‍රය. මේ මහා වේදල්ල සූත්‍රයේ ඒ සරුවත් හාමුදුරුවන්ගේ භික්ෂුන් වහන්සේ නමක් අහනවා ওই උෂ්ණය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ පාර ඉතින් කියනවා මේ උෂ්ණය කියන එක ඇති වෙන්නේ ආයුෂය නිසා කියලා. එතකොට වයිටලිටි ආයු නිසා තමයි උෂ්ණය. ඒ පාර ආයි යහනෝ මේ ආයුෂය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ බාර සරියුත් මහ රහතන් වහන්සේ කියන උෂ්ණේ නිසා කියලා. ඉතින් දැන් මේ හාමුදුරුවෝ අහනවා දැන් කොහොමද මේක තේරුම් ගන්න? ආවිසය ඇති වෙන්නේ උෂ්ණේ නිසාගෙන උෂ්ණේ ඇති වෙන්නේ ආවිසය නිසා කියලා. ඒ බාර සරියුත් හාමුදුරුවෝ කිව්වා මේක ප්‍රඥාවන්තයෙකුට නම් තේරෙනවා උදාහරණයක් දුන්නාම කියලා. ඒ උදාහරණයක් දුන්නා. මොකද දීපු උදාහරණ? පහන් දැල්ල තියෙනවනේ. ඔය පහන් දැල්ල කියන එක අපිට පේන්නේ ඒකේ රේඩියන්ස් එක නිසා නේද? අබැයි රේඩියන්ස් එකක් ඇති වෙලා තියෙන පහන් දැල්ල නිසා. ඒකට අපි අර දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ අරගේ ඒ රේඩියන්ස් එක නිසා. ඉතින් ඔයක ඒක කල්පනා කරලා බලුවාම තමයි තේරෙන්නේ. එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? මේකේ අපේ මේ හීට් එක කියන එක, මේ රස්නේ කියන එක ඒවා අපි භාවිත කරගෙන තියෙන්නේ මොකද්ද? අපි මේ විඥානයේ ධාරාවක් වාගේ මේ අස්කන්නා සාදී ඉන්ද්‍රියන්ගේ මේක ධාරාවක් වාගේ පවත්වාගෙන යන. ඒකෙන් තමයි අපි ඔය උෂ්ණයේ හිට අපි ඔය ඇති වෙලා තියෙනවා කියන එක තියෙන්නේ. පැවතීම කියන්නේ. අර ඉලෙක්ට්‍රික් සර්කිට් එකත් කරන්ට් එක විහාමණය කරත් වෙන්නේ නේද? ආන් ඒ වගේ තමයි. එතකොට මෙතන ඕගලන්ට පේනවා දාපහු අර ටී කප් එක ඇවිල්ලා තියෙනවා කියලා. පේනවද මේ තියෙන ටී කප් එක නේද? රූපය, වේදනාව, මෙතන මයින්ඩ් කියලා කිව්වහම නාම කොටසට ගන්න චේතනාව. ආන්න ඉතින්ද පේනවා මේ ටී කප් එක මේක ඇතුලේ ඇති කිංගෙඩියක් නැහැ නේද? අර රෝගී සංඥාවක් විතරයි නේද? ඒක අරගෙන තමයි මේ විඥාණයන් එහෙම අපි හදන්නේ කියන එක පේනවා දාපහු ධර්මයේ. රාණේන් සප්පාය සූත්‍රයේ බලුපු එකත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඕගොල්ලෝ මේ තුන්වෙනි භාවනාවට දැන් අපි භාවනා දෙකක් කිව්වනේ. තුන්වෙනි භාවනාවට අපි කරන්නේ මොකද්ද? අටවෙනි එකයි අටවෙනි ස්ලයිඩ් එකයි, ඒ කියන්නේ මෝහය ඇති වෙන්නේ කොහොමද කියන එක බලන එකයි. නවවෙනි ස්ලයිඩ් එකයි, ඒ කියන්නේ අර මච්චරි කතාවත් එක්ක බලපු එක. ඒකදී අපි ඉගෙන ගත්ත මේ ස්පර්ශය නිසා තමයි මෙන්න මේ මෝහ කතාව ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ අපි එනවා මේ 10 වෙනි ස්ලයිඩ් එකත් එක්ක 8 9 10 කියන එක. ඉතින් ඕකෙදී ඔය 9 වෙනි ස්ලයිඩ් එකේදී අපි මතක් කළ යුතු ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්මයේ තියෙන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක. ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපි 8 වෙනි ස්ලයිඩ් එකේ එකත් එක්ක භාවනාව සඳහා අපි එක බලමු. දැන් අපි 8 වෙනි ස්ලයිඩ් එකේදී ඉගෙන ගත්ත මෝහය අමෝහය කියන එක. අමෝහය වෙනවා නම් අදෝෂ වෙනවා කියලත් අපි ඒක ඉගෙන ගත්තා. එයි මම රෝගී සංඥාව ගත්තොත් මම මෝඩයා වෙනවා. අතෑ මෝඩයා වෙනවා විතරක් නෙමෙයි මට ද්වේෂයත් ඇති වෙනවා. දැන් මෙන්න මේ 9 වෙනි ස්ලයිඩ් එකේ අපි විශේෂයෙන් පෙන්වන්නේ ප්‍රඥාව කියන එක. මොකක්ද ප්‍රඥාවයි කියලා කියන්නේ? දැන් බලන්න කවුරු හරි මිනිස්සෙක් කියනවා මේ දුකයි. මොකද දුක ඇති වෙන්නේ කියලා අහුවාම අනේ මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. ආයෙත් දවසක් කියන මට දුකයි. මොකද ඇති වෙන්නේ? මේ තණ්හාව නිසා. ඔබ ප්‍රඥාවන්තයෙක්. හැමදාම කියනවා විතරයි නේද? දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමයේ කියන එක දැකලා දුක නැති කිරීමට පමා නොවීම කියන එක. ආන්න එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඕක පෙන්නන ওই ප්‍රමාද විහාරී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රමාද විහාරී සූත්‍රයේ පෙන්නනවා මේ චක්කු ඉන්ද්‍රයන් සංවර රහිතව යම්කිසි පුද්ගලයෙක් වාසය කරනවා නම් ඒ පුද්ගලයාගේ සිත තෙත් කරනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එයාගේ සිත තෙමෙනවා. එහෙම වුණායින් පස්සේ එයාට ප්‍රමෝදය නැති වෙනවා, ප්‍රීතිය නැති වෙනවා, දුකසේ වාසය කරනවා, දහම් පහළ නොවේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔබ හරියට දැන් ඕගලන් ගෙදෙට්ට වෙලා හොඳට පොල් අතු පෙළේ හරි කමක් නැහැ, ඕගොල්ලෝ ඉන්නවා. ඔහොම ඉන්නකොට මිනිස්සෙක් කියනවා අන්න අපේ ගෙදර කෑමක් දෙනවා එන්නේ කියලා. පාටි එකක් නේද? ඉතින් මේ මිනිස්සයා ගියාට පස්සේ මේ ගෙදර සන්තෝෂයෙන් හිටපු මිනිස්සයා ආයා ගියාම පේනවා අයියෝ මේගොල්ලන්ගේ ගෙදර හොඳට මේ බඩු භාණ්ඩ පුටු සෙට් වාහන ඇතුව මේගොල්ලෝ බොහොම සැපට ඉන්නවා කියලා. දැන් මෙයාට මොකද උනේ? මෙයාගේ ඇහත් තෙත් වුණා. මේකෙන් තෙත් වුණා. ගිය මිනිස්සයා නෙමේ ගෙදර ඉන්නේ. තරහවක් ඇති කරගෙන ද්වේෂයක් ඇතිගෙන මේ අපිට තමයි හින ගහලා තින්නේ කියලා අර මිනිස්සු හොඳට ඉන්නවා කියලා ඊර්ෂ්‍යාවකුත් ඇති කරගෙන. ඒ වගේ තමයි ඕගොල්ලෝ සුපර් මාකට් එකට එහෙම යන. ඔය කඩවල් වලට එහෙම යන. ගෙදෙද්දි හොඳට හිටියා මේ රෙද්ද ඇති කියලා හිතාගෙන යන්නේ. ගියේ මේ ළමයට මොකක් හරි ඇඳුමක් හරි අරන් දෙන්න. ආන්න දකින්න හොඳ ලස්සන සාරියක්, හොඳ ලස්සන රෙද්දක් මොකක් හරි එකක් දකින්න. දැන් මොකද වෙන්නේ? මේක දැකලා මෙයාගේ ඇහත් එත් වෙනවා. මේක අල්ලලා බලනවා. ටිකක් ගාන වැඩි. සල්ලි නැහැ නේ. දැන් කල්පනා කරනවා දැන් ඉතින් පඩිය ගත්තාම තමයි මේක ගන්න. එහෙම නැත්නම් අඩු කරලා දෙනවනේ. අඩු කරනකම් බලාගෙන ඉන්නවා නේද? දැන් ගිය මිනිස්සයා නෙමේ මෙයා වෙන්නේ. දැන් මෙයාගේ ඇහැ තෙත් වුණා. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ දුකසේ වෙසෙන. ප්‍රීතිය නැති වුණා දුකසේ වෙසෙන. ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියලා. ඔහුගේ අනිත් පැත්ත පෙන්නනවා. ඒ පුද්ගලයා යම්කිසි ආකාරයකට ඒ අපි ආයතන දෙක භාවනාව ඉදම යොමු කරලා තියෙන විස්තර වශයෙන් මේකට වඩා සංවර වෙනවා නම් එයා බොජ්ජංගේ දක්වා ගමන් කරනවා. ඒ පුද්ගලයා පමා වෙන්නේ නැහැ කියලා අපි ඉස්සෙල්ලා කළේ බොජ්ජංග භාවනාව නේද? එයා පමා වෙන්නේ නැහැ. මේක තමයි නොපමා විහාරේ සූත්‍රය කියන එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේත් මතක තියාගෙන හොඳට කල්පනා කරලා බලන්න. විශේෂයෙන්ම අපි මොකද්ද බලන්නේ? මේ සංඥාවක් මම මගේ කියලා ගත්තනම් මොකද වෙන්නේ? මම මෝඩයා. මේක අතෑරියා නම් මට පුළුවන්කම තියෙනවා චේතෝ විමුක්තියට යන්න. අර ඊළඟ ඩයග්‍රෑම් එකේ උදව් උපකාර කරනවා ඕගලන්ට ඒක හොඳට තේරුම් ගන්න. අරූප ධානයේට හරි මං ඇලිලා හිටියනම් අන්න ඒක සමුද්ඝාතයෙන් නොකිරීම තමයි අවිද්‍යාව අංශය කියන්නේ. මේක නිසා මට ඇති වෙන්නේ අවිද්‍යාව ආශ්‍රය. අවිද්‍යාව ආශ්‍රය තියෙනවා නම් මට ආපහු අවිද්‍යාව අනුසේ මගේ නොදන්නාකම නිසා මේක තමයි ඇති වෙන්නේ. එතකොට එහෙමනම් අර ඉස්සෙල්ලා දෙවිනියට කරපු භාවනාවට වඩා මේක දැන් ස්ට්‍රෝංග වෙලා තියෙන. අනිවාර්යයෙන්ම ඕගලන්ට කියනවා අතහැරපම් මනුස්සයෝ කියලා නේද? කිසිම ආකාරකින් අල්ලගෙන ඉන්නේ එපා කියන්නේ. අන්න ඒ විදිහට තමයි ඒ ගැඹුරු ලෙස තමයි ඒක ඒ ගන්න. එතකොට දැන් භාවනා තුන ලියාගත්තනේ ඔබ. අර 4යි 5යි ස්ලයිඩ් එකේ කරන එකයි ඊට පස්සේ කරන්නව එකයි ලියාගත්ත දැන් මේ භාවනාව නේද? එතකොට එහෙමනම් අපි මේ පහත් දහයක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.